දයාබර දුවේ පුතේ, අදත් අපු සූසස් පෙළ පාඩම් මාලාව සමග කඳුරට සේවයත් එක්ක එකතු වෙනවා ශිරෝමි ජයතිලක ගෘහාර්ථික විද්‍යාගුරු උපදේශිකා. දුවේ පුතේ, අද අපි කතා කරන්න ඇස්සෙලා ඉන්නේ බෝ නොවන රෝගවලට හා ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගවලට ලක්වී ඇති රෝගීන් සඳහා ආහාර වේල් සකස් කරන්නේ කොහොමද කියන මේක 12 ශ්‍රේණියේ 4-3 නිපුණතාවය. ඒ පොත් ඔයාලගව තියෙනවා නම් ඔයාලා චුට්ටක් ඉගෙන අවධානය යොමු කරන්න. අප අනුභව කරන සමහර ආහාර ගැනීමෙන් විවිධ අක්‍රමිකතා ඇති වෙන්න පුළුවන් අපිට. ඒ වගේම නොදැනුවත්කම, ආහාර වැරදි ලෙස තෝරා ගැනීම, ආහාර නිසි ලෙස පිළියෙල නොකිරීම නිසා විවිධ සංකූලතා ඇති වෙනවා. මේ විවිධ සංකූලතා වලට අද සමාජයේ බොහෝ පිරිසක් ගොදුරු වෙලා තියෙනවා. මේ සංකූලතා අවම කරගන්න නම් නිවැරදි ආහාර රටාවක්, නිවැරදි ආහාර පුරුදු අපි අනුගමනය කරන්න ඕන. මේ වැරදි ආහාර පුරුදු නිසා ශ්‍රී ලංකාවේ බහුලව දක්නට තියෙන ප්‍රධාන බෝනවන රෝග මොනවද කියලා අපි බලමු දුවේ පුතේ. අධි රුධිර පීඩනය, හෘදයාබාධ, දිය වැඩියාව, ආමාශයික ප්‍රදාහය, එහෙම නැත්නම් අපි කියනවා මේකට අම්ල පිත්ත රෝගය කියලා. ඒ වගේම ගෑස්ට්‍රයිටිස් කියලාත් අපි කියනවා. මේ රෝගේ පාසල් ළමුන් අතර බහුලව තියෙනවා. ඔයාලා කියනවා ගොඩක් වෙලාවට ළමේ නිදාගෙන ඉන්න වෙලාවට අපි ඇයි පුතේ කියලා හපුවම ගෑස් වැඩි වෙලා කියනවා. ගෑස්ටික් කියනවා. එහෙම කියන්න එපා පුතේ, නියම වචනේ ගෑස්ට්‍රයිටිස්. තව ඒ වගේම බෝනවන රෝග තියෙනවා ස්ථූලතාවය, මලබද්ධය, ආඝාතේ. දැන් අපි බලමු මේ අධි රුධිර පීඩනය කියන්නේ මොකක්ද, කොහොමද මේක හැදෙන්නේ කියලා. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ රුධිර පීඩනය 120යි 80යි mmHg ලෙස හඳුන්වනවා අපි. 120 mmHg කියන්නේ හෘදය සංකෝචනයේදී ඇතිවන පීඩනය. 80යි mmHg කියන්නේ හෘදය ඉහිල් වීමේදී ඇතිවන පීඩනය. mm කියන්නේ මිලි මීටර් කියන එක, Hg කියන්නේ මර්ක කියන එක. ඉතින් දැන් අපි සාමාන්‍ය ලියද්දී 120ක් ඇල ඉරක් 80 mmHg ලෙස විදිහට තමයි අපි ලියන්නේ. අපි දැන් ඉහතින් හඳුනාගත්ත රුධිර පීඩනයට වඩා වැඩි වූ විට, දැන් ඉහතින් හඳුනාගත්ත රුධිර පීඩනය 120යි 80යි mmHg වලට වඩා වැඩි වුණහම අපි කියනවා අධි රුධිර පීඩන තත්ත්වයක් කියලා. අධි රුධිර පීඩන තත්ත්වයක් ඇති වුණහම දුවේ පුතේ කලන්තය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කරකැවිල්ල, දහඩිය දැමීම, හිස රදය, ඒ වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මේ අධි රුධිර පීඩනය ඇති වෙන්න මේ වගේ හේතුත් බලපාන්න පුළුවන්. මේ අධි රුධිර පීඩනය ඇති වෙන්න හේතු තියෙනවා. ඒ හේතු මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ලුණු අධික ආහාර භාවිතය. තේරුණාද? අපි ගොඩක් කාලවට ලුණු බහුලව කනවා. අපි හුරු වෙලා තියෙනවා කටට රසට කන්නනේ. අපි සිංහල අය හොඳට ලුණු ඇඹුල් සහිතව තමයි කන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ වගේම පොටෑසියම් බහුල ආහාර අඩුවෙන් ගන්නවා. දන්නේ නැහැ අපි පොටෑසියම් බහුල ආහාර මොනවද කියලා. අපි ඉදිරියේදී බලමු මොනවද පොටෑසියම් බහුල ආහාර අපිට ගන්න පුළුවන් දේවල් කියලා. ඒ වගේම මත්පැන් පානය හා දුම් පානය. අපි ශ්‍රී ලංකාවේ ගත්තාම හරි අධික විදිහට මත්පැන් පානය කරනවා, දුම් පානය කරනවා. අන්න ඒවා බලපානවා මේ හෘද රෝග වලට, අධි රුධිර පීඩන තත්ත්ව වලට බලපානවා. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙනවා. ඒ වගේම ස්ථූලතාවය, අධික තරබාරු බව, ඒවත් බලපානවා මේ අධි රුධිර පීඩනයට. ඒ වගේම ප්‍රවේණිය. ප්‍රවේණිය සාධක කියන්නේ ආරමේ සාධක බලපානවා. දුවේ පුතේ, මේ අධි රුධිර පීඩන තත්ත්වවලට මේ ආරමේ සාධක ගොඩක් වෙලාවට බලපානවා. මේ වගේ රෝගියෙක් අපේ ගෙදර ඉන්නවා නම් ඔයාලා වැඩිහිටි දරුවන් විදිහට දැනගන්න ඕන එයාලා වෙනුවෙන් පෝෂ්‍යදායී ආහාර වේලක් සකස් කරගන්නේ කොහොමද කියලා. ඒ දැන් විශේෂයෙන්ම ඔයාලා ගෘහාර්ථික විද්‍යාව හදාරන දරුවෝ සමහරක් වෙලාවට අම්මලා අහන්න පුළුවන්, පුතේ මොනවද මේ දැන් ඔයාලගේ අත්තම්මට 100ට හැදිලා තියෙන පුළුවන්. එතකොට අම්මා අහනවා, පුතේ හොඳ කෑම මොනවද, අත්තම්මට දෙන්නේ මොනවද, මට හිතා ගන්න බෑ මොනවද දෙන්නේ කියලා. එතකොට අපි දැන් ඉගෙනගෙන තියෙනවා අපිට කියන්න පුළුවන් වෙන්න ඕන. ලුණු භාවිතය අඩු කරන්න අපි අම්මට කියන, අම්මේ ලුණු පාවිච්චි අඩු කරන්න, අත්තම්මට හදන කෑම වලට ලුණු අඩුවෙන් දාන්න. ඒ කියන්නේ දිනකට ඒ පුද්ගලයාට ලුණු කුඩුතේ හැදි එකකට අඩු ප්‍රමාණයක් දෙන්න ඕනේ. අපි කියන ලුණු අඩු කරන්න. පොටෑසියම් බහුල එළවලු පළතුරු හා පලා වර්ග ආහාරයට එක් කරගන්න. දැන් ඔන්න ඔයාලා කියන හරි පොටෑසියම් බහුල ඒවා එකතු කරන්න. දැන් අම්මා කල්පනා කරන මොනවද පොටෑසියම් බහුල ආහාර? අපිට කියලා දෙන්න පුළුවන් වෙන්න ඕන. මොනවද? කෙසෙල් ගෙඩි. අපිට කෙසෙල් ගෙඩි කන්න දෙන්න පුළුවන් පොටෑසියම් බහුල ආහාර. බීට්‍රූට්, මෑකරල්, ගෝවා, අර්තාපල්, නිවිති, කොමඩු, වියලි මිදි, දොඩා. ඔන් ඔය වගේ වෙයි ගොඩක් පොටෑසියම් බහුලයි. දුව පුතේ දෛනිකව ආහාර වේල් සැලසුම් කිරීමේදී අපි කලින් කියපු ආහාර වේලට එකතු කරගන්න ඕනේ. ඉතින් හෘද රෝගී වෙන්නම ඕනේ අපිට මේ වගේ පොටෑසියම් බහුල ආහාර අනිත් අයටත් අපි මේ ආහාර වේලට එකතු කරලා දෙනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම පුතේ සීනි බහුල ආහාර සීමා කරන්න ඕන. අපි ගොඩක් වෙලාට දන්නවා අධි රුධිර පීඩනයේ තිබුණම දිය වැඩියාව වැළඳෙන්න තියෙන අවදානම වැඩි කියලා. ඒ නිසා අපි එහෙම රෝගී තත්ත්ව තියෙන අය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම සීනි බහුල ආහාර අඩු කරන්න ඕන. දැන් ඒ අවදානම් වැඩි පුතේ එක බෝනවන රෝගයක් හැදුනහම පෝලිමේනවා නේද? පෝලිමේනවා. දැන් අපි වැඩිහිටියෝ ගත්තහම ආශුගර් තියෙනවා, ප්‍රෙෂර් තියෙනවා, කොලෙස්ටරෝල් තියෙනවා, හොම හොම කියාගෙන කියාගෙන යනවා. ඒ අතරට ගැස්ට්‍රයිටිස්ත් තියෙනවා. ඉතින් හරි රෝග ගොඩක්. ඒ නිසා මේ අවදානම් වැඩි දැන් එක රෝගයක් තියෙද්දි. ඒ නිසා අනිත් රෝගවලිනුත් බේරෙන්න අපි පරිස්සම් වෙන්න ඕන. ඒ වගේම මෙයාලට හොඳයි පුතේ මුහුදු මාළු, මාළු තෙල් ආහාරයට එකතු කරන්න ඕන. මුහුදු මාළුවෙම හරිම හොඳයි. ඒ අපි කතා කරේ ආහාරමය වෙනස්කම්. ඒ වගේම දුවේ පුතේ මම මේ දැන් කියන ක්‍රියාමාර්ගානුගමනය කරලා අධි රුධිර පීඩනය පාලනය කරගන්නත් පුළුවන්. ආහාරමය දේවල් වලට අමතරව මේ වගේ ක්‍රියාමාර්ගවලිනුත් අපිට අධි රුධිර පීඩනය පාලනය කරන්න පුළුවන්. දිනපතා ව්‍යායාම් වල යෙදීම. ඇත්තටම දවසකට විනාඩි 20ක්වත් ව්‍යායාම් වල යෙදෙනවා නම් හොඳයි. දිනපතාම ව්‍යායාම් වල යෙදීම. දුම් පානේ හා මත්පැන් පානේ වැළකීම. ඒවා අඩු කිරීම නෙවෙයි වළකින්නම ඕන. මානසික ආතතිය අඩු කර ගැනීම සඳහා භාවනා වැනි ක්‍රියාවන්හි යෙදීම. මානසික ආතතිය අඩු කරන්න භාවනා කරන්න පුළුවන්. ස්ට්‍රෙස් එකට ගොඩාක් මේ බෝනවන රෝග ඇති වෙනවා. දිය වැඩියාව එහෙම ස්ට්‍රෙස් එකට ඇති වෙනවා කියන ආතතිය නිසා. ඒ නිසා අපිට මේව පාලනය කරගන්න භාවනා කරන්න පුළුවන්. සුදුසු පරිදි වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම අපි හිතුව මනාපිට අපිට මේවට උපදෙස් දෙන්න බෑ කාටවත්. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන ගමන් අපිට කියන්න පුළුවන් මේ විදියට කරන්න, ව්‍යායාම කරන්න කියලා. අපිටත් ඉතින් අපි ඉගෙන ගන්න නිසා පොඩි මේ සම්බන්ධව අපිට දැනුමක් තියෙන නිසා අපිට කවුරු හරි දැනුවත් කරන්න පුළුවන්. හෘදයාබාධ රෝගිකු ගැන අපි දැන් සැලකිලිමත් වෙන්න ඕන කොහොමද කියලා මීළඟට බලමු. දැන් අපි අධි රුධිර පීඩනය ගැන බැලුවා. දැන් බලමු හෘදයාබාධ රෝගී ගැන කොහොමද අපි සැලකිලිමත් වෙන්නේ කියලා. හෘදයාබාධ හට ගැනීම කීප ආකාරයකට සිද්ධ වෙනවා. වඩාත් බහුලවම සිදුවන්නේ හෘදයට රුධිරය සපයන කිරිටක දමනි අවහිර වීම නිසා. හෘදයට රුධිරය සැපීම අඩාල වීමෙන් හෘද පේශී අකර්මණ්‍ය වීම නිසා. හෘදයාබාධ ඇතිවීමට බලපාන අවදානම් තත්ත්ව බොහෝමයක් තියෙනවා. අපි දැන් බලමු ඒවා මොනවද කියලා. රුධිර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ බව. ඉහළ යාම, රුධිර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම. අධි රුධිර පීඩනය. ඒ වගේම දිය වැඩි යාම. අධික දුම් පානය. අධික මත්පැන් පානය. තරබාරු බව. ශරීරයේ වෙහෙසවා ව්‍යායාම් නොකිරීම. පරම්පරාවේ හෘදයාබාධ වලින් පෙළෙන්නම් සිටීම. අර මං ඉස්සෙල්ලා කිව්වේ ඒ වගේ ආවේණිය මගින් හෘදයාබාධ ඇති වෙන්න පුළුවන්. දැන් බලන්න මේ හෘදයාබාධ වලට බලපාන සාධක දිය වැඩියව තිබ්බොත්, අධි රුධිර පීඩනය තිබ්බොත්, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ ගියොත්, ඒ වගේ දේවල් මං කිව්වේ අර එකකට එකක් එක එක ඇදීගෙන යනවා කියලා. අන්න ඒ වගේ තත්ත්ව ඇති වෙනවා පුතේ. එක අසනීපයක් හැදුනම දිගටම ඒ වගේම පාලනය වුණ නැත්නම් අපිට බෝනවන රෝග රාශියක් වැළඳෙන්න පුළුවන්. දැන් අපි දන්නවා හෘදයාබාධයක් ඇති වෙන්න බලපාන හේතු සාධක. මීළඟට බලමු හෘදයාබාධයකදී ඇතිවෙන රෝග ලක්ෂණ මොනවාද කියලා. හෘදේ වේදනාව කියන්නේ වම් අත දිගේ බෙල්ල දෙසට ඇතිවෙනවලු මේ වේදනාව. එහෙම වුණහම දහඩිය දැමීම. ඒ වගේම පපුවේ දැවිල්ල. ක්ලාන්ත ගතිය. වමනය. ඔක්කාරය. හුස්ම ගැනීමේ අපහසුව. අත්වල වේදනාව, හකුවල වේදනාව, හකුවල වේදනාවක් දැනෙනවලු මේ හෘදයාබාධ හැදෙනකොට. ඉතින් දුවේ පුතේ, මේ රෝග ලක්ෂණ වලින් තොරවම හෘදයාබාධ හැදෙන්නත් පුළුවන්. ওই රෝග ලක්ෂණ ටික එන්නේ නැතුව එකපාරට හෘදයාබාධයක් එන්න පුළුවන්. ඒ වගේම මේ රෝග ලක්ෂණ තියෙන හැම විටම අනේ මට හෘදයාබාධයක් කියලා හිතන්නත් හොඳ නෑ. සමහරක් වෙලාවට අපි බර දෙයක් උස්සගෙන ගියාම අපිට දැන් වම්මතෙන් උස්සන් ගියාම වම්මතේ කැක්කුමක් එන්න පුළුවන්. දහඩිය දාන්න පුළුවන්. ගැස්ට්‍රයිටිස් වගේ රෝගී තත් වේලාවකට පපුවේ දැවිල්ලක් එන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි අනේ මට හෘදයාබාධයක් කියලා බය වෙන්න හොඳ නෑ. අපි ගොඩක් වෙලාවට මානසිකව හිතන්න හොඳ නෑ මෙහෙමයි මම ලෙඩෙක් එහෙම කියලා. ඉතින් දැන් අපි බලමු හෘදයාබාධකින් පෙළෙන කෙනෙකුට අපි ආහාර වේල සකසනකොට අවධානය යොමු කරන්න ඕන කරුණු මොනවද කියලා. කොලෙස්ටරෝල් බහුල ආහාර අඩු කිරීම. අපි කියවන කොලෙස්ටරෝල් වැඩි වුණාම හෘදයාබාධ ඇති වෙනවා කියලා. ඉතින් දැන් අපිට කියන කොලෙස්ටරෝල් බහුල ආහාර අඩු කරන්න කියලා. සත්ව මේදවල කොලෙස්ටරෝල් බහුලයිලු. සම ඉවත් කළ කුකුල් මස් හැර වෙනත් මස් වර්ග කිසිම දෙයක් හොඳ නෑ මෙයාලට. ඒ වගේම කකුළුවන්, ඉස්සන්, දැල්ලෝ ඒ වගේ කොලෙස්ටරෝල් බහුලව අඩංගුයි. නමුත් අනික් මාළු ගොඩක් හොඳයි. අනික් මාළු වර්ග ගොඩක් හොඳයි. ඒ වගේම ශරීරයට හිතකර ඔමේගා 3 මේදාම්ලයේ අඩංගු වෙනවා මේ මාළු වල. ඒ නිසා අනික් මාළු හොඳයි. අර මං ඉස්සලා කිව්ව කකුළුවන්, ඉස්සෝ, දැල්ලෝ වගේ මාළු නැතුව. ඒ වගේම අවම වශයෙන් සතියකට එක් වතාවක් හෝ දෙවතාවක් මාළු කනවා නම් හොඳයි. මාළු වල තියෙන ඔමේගා 3 මේදේ රුධිරයේ කැට ගැසීමේ අවධානම අඩු කරනවා. ඒ කියන්නේ ඒකේ තියෙන ඔමේගා 3 මේදේ රුධිරයේ කැටි ගැසෙන අවධානම අඩු කරනවා. හෘදයාබාධ වළක්වනවා. ගොඩාක්ම හොඳයි පුතේ සැමන්, මැකරල්, සාඩින්, සාලයා, හුරුල්ලා කියන මාළු. ඒ වගේම තව මේදේ රහිත කිරි, මේදේ රහිත යෝගට් හොඳයි. ශාකාහාර බහුලව ගන්නව නම් ගොඩක් හොඳයි. මේ ශාකාහාරවල අසන්තෘප්ත මේදාම්ල අඩංගු වෙලා තියෙනවා. මේ අසන්තෘප්ත මේදාම්ල කොලෙස්ටරෝල් නිෂ්පාදනයට බලපෑමක් කරන්නේ නැහැ. රට කජුවල අසන්තෘප්ත මේදාම්ල බහුලයි. මේ නිසා කොලෙස්ටරෝල් මට්ටම් පහත හෙලෙන බව අලුතෙන් හොයාගෙන තියෙනවා. නමුත් කජු වර්ග නිතර ආහාරයට ගන්න හොඳ නැහැ. දැන් අපිට සාමාන්‍ය හොඳයි කිව්වොත් අපි හොය හොය කනවනේ දෙනේ අපේ හැටියක්. අපිට හොඳයි කිව්වොත් මොනවා හරි දෙයක් ඒක ඉතින් උපරිම කනවා. ඊට පස්සේ වෙනත් ආසාදනයක් මොකක් හරි ඇති වෙලා. ඒ වගේම අලිගැට පේර හොඳ ආහාරයක්. මේ දේ තියෙන පළතුරක්. අලිගැට පේරවල ඇති ෆෝලේට් මගින් හෘදයාබාධ සඳහා ඇති අවධානම අඩු කරනවා කියලා අලුතින් ඒත් හොයාගෙන තියෙනවා. අලිපේරවලට කිරි සීනි එකතු කරලා නෙමෙයි කන්න ඕනේ. දැන් අපි කන්නේ අලිපේරවලට කිරිත් දාලා තව සීනි ටිකකුත් දාලානේ කන්නේ. එහෙම හොඳ නැහැ. ඒ වගේම සීමාව ඉක්මවලා කන්නත් හොඳ නැහැ. ඕනම දෙයක් සීමාව ඉක්මවලා කන්න හොඳ නැහැ. දැන් අලිගැට පේර වාරයක් තියෙනවා. ඒ වාරයට ඉතින් අපි පුළුවන් තරම් කනවා. අලිගැට පේර හොඳයි අපිට මේ කොලෙස්ටරෝල් වලට හොඳයි කිව්වා කියලා කනවා. ඉතින් එහෙම කන්න හොඳ නැහැ. ඕනෑම දෙයක් සීමා සහිතව තමයි අපි කන්න ඕනේ. ඒ වගේම පුතේ තන්තු බහුල ආහාර වැඩිපුර ගැනීම. ජල ද්‍රාව්‍ය තන්තු වලට අන්තයේදී පිත් ලවණ සහ කොලෙස්ටරෝල් අවශෝෂණය වෙලා මල ද්‍රව්‍ය සමග පිට වෙනවා. නැවත එම පිත සෑදීමට අක්මාව මගින් කොලෙස්ටරෝල් භාවිතා කරනවා. එතකොට අපේ කොලෙස්ටරෝල් මට්ටම අඩු වෙනවා. ඒ නිසා තන්තු බහුල එළවලු පළතුරු පලා වර්ග, පියලි ඇට වර්ග නිතර ආහාරයට එකතු කරගන්න ඕන. දැන් අපි බලමු දුවේ පුතේ මේ හෘද රෝගෙන්ට ආහාර සකසනකොට කොහොමද ප්‍රියමනාප විදියට සකසන්නේ කියලා. හෘද රෝගියෙක් ගෙදර ඉන්නවා නම් එයාට කෑම හොඳ නැහැ කියලා කන්න නොදී ඉන්නවද? එහෙම ඉන්න ඕනේ නැහැ. එයක් තාසයි අපි වගේම රසට කන්න. ඒ නිසා එයාට හිතකර ආහාර කෑමට ප්‍රිය උපදවන විදිහට අපි සකසලා දෙන්න ඕන. අපි කලින් පාඩම්වල ඉගෙනගෙන තියෙනවා විවිධත්වයකින් යුතු ආහාර වේල් පිළියෙල කරන්න ඕන කියලා. අපි ආහාර වේල් සැලසුම් කිරීම ගැන අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට අපි කියන විවිධත්වයෙන් යුතුව මේ ආහාර වේල සැලසුම් කරන්න ඕන කියලා. ඉතින් අපි මේ ආහාර වේල පිළියෙල කරන්න ඕන විවිධත්වයෙන් යුතුව ලෙඩෙක් කියලා අපි යාට ඕන විදිහට අයියෝ මෙයාට මෙහෙම කන්න හොඳ නැහැ මොනවා හරි හැමදේම දියකිරෙන් තඹලා එකම දේ දුන්නහම ඉතින් එහෙම කන්න බෑ නේද? ඒ නිසා අපි දැන් බලමු විවිධ පිසීමේ ක්‍රම යොදාගෙන ආහාරයේ විවිධත්වයක් ඇති කරගන්න පුළුවන්ද මේ හෘද රෝගීන් සඳහා කියලා. හදවත් රෝගියෙකුට උචිත ආහාර පිසීමේ ක්‍රම තියෙනවද ඔය පුතේ? තැම්බීම. තැම්බීම කරන්න පුළුවන්, ජලයේ තම්බන්න පුළුවන්, වාෂ්පෙන් තම්බන්න පුළුවන්, අපිට ප්‍රෙෂර් කුක එකේ දාලා තම්බන්න පුළුවන්, ඔය වගේ තැම්බීමේ ක්‍රම තියෙනවා. පෝරණුවේ පිලිසීම, බේක් කිරීම, ග්‍රිල් කරලා ගන්න පුළුවන් ආහාර, කබලේ පුළුස්සලා ගන්න පුළුවන්, රෝස්ට් කරන්න පුළුවන්. දැන් අර මං ඉස්සෙල්ලා කිව්වේ රටකජු එහෙම හොඳයි කියලා, රටකජු තෙලේ දාලා බදිනවට වැඩිය අපිට හොඳයි කබලේ පුළුස්සලා ගන්න එක. අන්න ඒ වගේ අපිට හොඳ විදියට ආහාර පිසීමේ ක්‍රම පාවිච්චි කරලා, අපිට විවිධ පිසීමේ ක්‍රම පාවිච්චි කරලා විවිධත්වයෙන් යුතු ආහාර සකසා ගන්න පුළුවන්. අපි බලමු දුවේ පුතේ, ඔයාලගේ ගෙවල් වල වැඩිහිටි කෙනෙකු ඉන්න පුළුවන් හෘද රෝගීන්. ඉතින් ඔයාලා ගෘහ ආර්ථික විද්‍යා විෂය හදාරන දරුවෝ නිසා අම්මා කියනවා දවසක එක දිනක ආහාර වේලක් හදලා දෙන්න කියලා. හදලා දෙන්න කියන්නේ උයන්න කියන්නේ නැහැ, ඔයාලට කියයි යන්නේ පුතේ අද දවසේ දෙන්න පුළුවන් ආහාර ටිකක් මට කියන්නකෝ ඔයාලගේ අත්තම්මට. එතකොට මොකද්ද ඒ කියන්නේ දෛනික බොජුන් පතක් අපිට හදන්න කියන්නේ. දැන් ඔයාලා ඉගෙනගත්ත කරුණු උපයෝගී කරගෙන අපි හදමු බොජුන් පතක්. කොහොමද කියලා බලමු. ඔන්න මං උදෑසන 6ට දෙනවා මේදේ රහිත කිරිතේ එකක්. මං මේදේ රහිත කිරි වීදුරුවක් කියනවට වැඩිය මං කිරි තේ එකක් කියලා ලිව්වා. මම දෙනවා එකට කහටත් එකතු කරලා, තේ කහටත් එකතු කරලා කිරි තේ එකක්. ඒ වගේම මම බලන්න උදෑසන 6 කියලා වෙලාව එතන දැම්මා. ඒ වගේම මං උදෑසන 7:30ට ඔන්න ඔයාලත් බොජුන් පත් ලියද්දී හොඳට අවධානය යොමු කරන්න, වේලාව දක්වන්න. උදෑසන 7:30ට තමයි මම දෙන්නේ උදේ ආහාරය. දැන් ඒක මං 7:30ට ලිව්වා කියලා ඔයාලා 7:30ටම වෙන්න ඕනේ නැද්ද ඔය පුතේ? ඔයාලා ඒක පොඩ්ඩක් එහෙම එහෙ වුණාට ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් අපි උදේ 8 වගේ වෙද්දී අපි උදේ ආහාරය ගන්නවා. කුරක්කන් ඉඳිආප්ප. ඕකේ ප්‍රමාණ දාන්න අවශ්‍ය නැහැ. කුරක්කන් ඉඳිආප්ප කියලා ලියන්න. මම ලුණු අඩුවෙන් යෙදු සැමන් කරියක් හැදුවා. මම කලින් ඔයාලට කිව්ව සැමන් හොඳයි කියලා. හරිද? ඒ වගේම මං දිය කිරීම පිසු ලුණු අඩුවෙන් යෙදු අල හොද්දක් හැදුවා. තේරුණාද? අලත් හොඳයි. අලත් හොඳයි කියලා මම කිව්වනේ. ඒ වගේ මම වතුරු වීදුරුවක්, සාමාන්‍ය බොජුන් පතක් ලියද්දී අපි වතුරු වීදුරුවක් ලියන්න ඕන. ආයේ මම ආනමාළු කෙසෙල් ගෙඩියක් දැම්මා අතුරු පසට. මේ උදේම නිසා මට මෙයාට අතුරු පසක් හදන්න අමාරුයි. ඒ නිසා මම එයාට පළතුරක් ලිව්වෝ. තේරුණාද? එන්න ඒ වගේ එකක් හොඳයි. හරිද? ඊට පස්සේ මම මෙයාට දෙනවා පෙරවරු 10ට. පෙරවරු 10ට තේ වේලාව. ඒ වෙලාවට මම දෙනවා හැලපේ එකක්. ඒත් එක්ක මම දෙනවා මොනවද? ග්‍රීන් ටී එකක්. දැන් හැල අපි සාමාන්‍ය දැන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා මෙයාලට දිය වැඩියා වෙන්න පුළුවන්, ඒ නිසා සීනි අඩුවෙන් දෙන්න ඕන. ඒ නිසා හැලපේ එකක් මම ලිව්වා කුරක්කන් පිටිවලින් හදන්නේ කියලා අපි දන්නවා. ග්‍රීන් ටී එක සීනි රහිතව මම ග්‍රීන් ටී එකක් කියලා ලිව්වේ. එතකොට ඒ දෙක හොඳයි. ඊට පස්සේ මම දිවා ආහාරය දෙනවා පුතේ 12:30ට. බලන්න මම දෙනවා කුරුළු තුඩ සහලේ බත්. අපි දන්නවා පාරම්පරික සහල් තියෙනවා, පච්ච පෙරුමාල් කියලා කියනවා, කුරුළු තුඩ කියනවා, හොඩරවාලු කියනවා, සුවදැල් කියනවා, ඒ වගේ සහල් වර්ග ගොඩක් තියෙනවා පාරම්පරික සහල්. මේ පාරම්පරික සහල් හරීම හොඳයි කියනවා මේ බෝනවන රෝගවලට. ඒ නිසා මම මෙයාට දෙනවා කුරුළු තුඩ සහලේ බත්. ඒ වගේම මම දෙනවා ලුණු අඩුවෙන් යෙදු හැම ඉවත් කළ කුකුල් මස් කරියක්. ඊට පස්සේ මම මෙයාට ලියනවා ලුණු අඩුවෙන් යෙදු දිය කිරෙන් පිසු මෑකරල් කරියා. ඔය අර කලින් හොඳයි කිව්ව ආහාර පුතේ නෝකෝල් වෑංචනය. ඒ වගේම මට දැන් මෙතන රතු උනේ කුරුළු තුඩ සහල කියන්නේ රතු පැහැති සහල. දැන් මේකෙන් බත් ඉව්වහම අර ටිකක් ප්‍රියමනාප ගතිය ආඩුයි. නිසා මට හිතුණා මේ ආහාර වේලේ ටිකක් ප්‍රියමනාප ගතිය වර්ණමත් ගතියක් ඇති කරන්න ඕන කියලා මම දැම්ම අමු එළවලු සලාදය. ඒකට මං එකතු කරා පුතේ කැරට්, පිපිඤ්ඤා, තක්කාලි, සලාද කොළ, ග්‍රීන් ඇපල්. ওই වගේ දේවල් එකතු කරලා මම අමු එළවලු සලාදයක්. දැන් ඔයාලකේ ආ ග්‍රීන් ඇපල් දාලා තියෙන පළතුරුද? සාමාන්‍ය අපි එළවලු සලාදයකට අන්නාසි සමහරු දානවා, ග්‍රීන් ඇපල් එකක් දානවා. ඒක ප්‍රශ්නයක් නෑ. අමු වෙන් කන දේවල් වලට අපි ඒවා එකතු කරනවා. ඉතින් අමු එළවලු සලාදයක් දානවා. ඒ වගේම මම වතුරු වීදුරුවක්. ඒ වගේම මට අතුරු පසට මට මෙතෙන්දී අවශ්‍යම වුණා මෙයාට බිත්තර රහිත එකක්. ඒ වගේම සීනි අඩු එකක්. ඒ නිසා මම මෙතෙන්දි දැම්ම බෙලි. බෙලි කියන්නේ හොඳ පළතුරක්. නමුත් අපිට කියනවා හදන දෙයක් එකතු කරන්න බෝජුන් පතට කියලා දිවා ආහාර වේලට මොනවා හරි හදන්න පුළුවන් ආහාර වේලක් අතුරුපසට එකතු කරන්න කියන ආහාරය මම ඒ නිසා මේකට දැම්ම බෙලි ක්‍රීම් එකක් බෙලි ගෙඩිය මං ක්‍රීම් එකක් හදලා බෙලි ක්‍රීම් එකක් දෙනවා එහෙම නැත්නම් මට මෙතෙන්ට දාන්න පුළුවන් ක්‍රිස්ටල් ජෙලි එකක් ඒ වගේ සීනි අඩු එකක් මට දාන්න පුළුවන් නමුත් මට හිතුණා බෙලි ක්‍රීම් එකක් හොඳයි කියලා ඊට පස්සේ හවස 3ට මම දෙනවා ක්‍රැකර් බිස්කට් දෙකක් ඒ වගේම රණවරා පානය තේරුණාද හවස 3ට මම දෙනවා රාත්‍රී 7ට දැන් සාමාන්‍ය අපි කියනවා මේ බෝ නොවන රෝගී අයට කලින් ආහාර දෙන්න ඕන රාත්‍රී ආහාරය කලින් දෙන්න ඕන ඒකල දෛනික වැඩ කටයුතු වල නිරත වෙන්න දීලා පැය දෙකක් විතර දීලා තමයි අපි නිදා ගන්න ඕන නැත්නම් අපි රෑ 10ට කාලා 10ට හිමම ඇඳට එනවා ඒක හොඳ නැහැ ශාරීරික ක්‍රියාකාරී වෙන්න ඕන අපි රාත්‍රී ආහාරය ගත්තට පස්සේ ඒ නිසා කලින් ආහාරය දෙන්න කියලා අපි කියනවා එතකොට ටෝස්ට් කරන ලද පාන් පෙති දෙකක් දෙනවා මම මෙයාට රාත්‍රී ආහාරයට ග්‍රිල් කරන ලද මාළු පෙත්තක් ඔන්න විවිධ පිසීමේ ක්‍රම මම භාවිතා කරපු විදිහ දුවේ පුතේ තෙල් පාවිච්චි කරේ නැහැ මම ග්‍රිල් කරා ග්‍රිල් කරපු මාළු පෙත්තක් ඒ වගේම එළවලු සුප් එකක් ලුණු අඩුවෙන් යෙදුව එළවලු සුප් එකක් මම දෙනවා දැන් අපි කිව්වා එළවලු වර්ග ගොඩක් දෙන්න හොඳයි හෘද රෝගීන්න කියලා. ඒ නිසා මම හිතුවා දැන් දවල් ආහාරයට එළවලු දුන්නා මට හිතුණා රාත්‍රියටත් මෙයාට එළවලු ටිකක් හොඳයි කියලා මම එළවලු සුප් එකක් දෙනවා. ඒ වගේම මට හිතුණා පළතුරු සලාදයක් දෙන්න මෙයාට. දැන් අපි සුළු ආහාරයක් නී සාමාන්‍ය කන්නේ දැන් පාන් පෙති දෙකයි. එතකොට මෙයාට හොඳට බඩ පුරව ගන්න පුළුවන් මේ පළතුරු සලාදේ. ඒ වගේම වතුර වීදුරුවක් අපි ලියනවා මේ රාත්‍රී ආහාරයට. ඉතින් දුවේ පුතේ ඔය වගේ ආහාර වේල් සකසලා අපේ කවුරු හරි හෘද රෝගයෙන් ඉන්නවා නම් අපිට දෙන්න පුළුවන්. මොකද ලෙඩයි ඔයාට කන්න හොඳ නෑ කියලා කිසි දෙයක් නොදී ඉන්නවට වඩා ප්‍රියමනාප විදියට හදලා දෙනවා නම් ගොඩාක් හොඳයි නේද? එයාලත් සතුටෙන් ඒ ආහාරය භුක්ති විඳී. ඉතින් හොඳට මතක තියාගන්න හෘද රෝගීන් සඳහා ලුණු අඩුවෙන් යොදන්නම ඕන. දැන් ඔයාලා බොජුන් පත් ලියද්දී දැන් මම ඔය ලිව්වා ලුණු අඩුවෙන් යෙදු දිය කිරෙන් පිසු කියලා මම ලිව්වා. ඒක හොඳට මතක තියාගන්න. මිටි කෙරි වෙනුවට දිය කිරි යොදන්න. ලුණු දෙහි සෝස් වර්ග ලුණු යෙදු බටර් චීස් ආහාර පිළියෙල කිරීමේදී එකතු කරගන්න එපා. විශේෂයෙන් තෙල් භාවිතා නොකරන පිසීමේ ක්‍රම භාවිතා කරන්න. මං ඉස්සර වෙලත් කිව්වා ගැඹුරු තෙලේ බදින තෙල් ආලේපන බදින ඒ පිසීමේ ක්‍රම එපා හෘද රෝගීන් සඳහා. දුවේ පුතේ මේ බෝනොවන රෝගවලට බෙහෙවින් බලපාන්නේ අපේ වැරදි ආහාර පුරුදු. පුංචි කාලේ ඉඳලම ලොකු බත් පිඟානක් පාන් බනිස් කව කව අපේ අම්මලා අපේ බර වැඩි කරගන්න බලනවා. එහෙම නේද? අපේ අර ඔයාලා කියන ත්‍රිපෝෂ කාඩ් එක කියලා ඕක බල බල අම්මලා කරන්නේ බර වැඩි කරන එක. ඒ අපි වැරදි ආහාර පුරුදු දෙන්නේ. මොකද බර වැඩි කරගන්න එක තමයි අම්මලාගේ එකම ටාගට් එක. දරුවගේ බර වැඩි කරන්න ඕන නැත්නම් හරි ප්‍රශ්නයක්. ඒ බර වැඩි කරන්නේ උපරිම සීමාවට යනවා. උපරිමෙන් වැඩි කරන් යන්න ඕන අර සාමාන්‍ය රේඛා දිගේ යන්න කැමති නෑ. ඉතින් එහෙම වැඩි කරනවා. ඉතින් මේ කුඩා කාලේ ඉඳලා පෝෂ්‍යදායී ආහාර රටාවකට අපේ දරුවෝ යොමු කරගන්නවා නම් ඔයාලා හිතට ගත්තොත් අද ඉඳලාම අපි අපි අපේ දරුවෝ ඉන්න කාලෙක හරි අපි මෙන්න මේ විදිහට වැඩිපුර ආහාර කවන එක නෙවෙයි හොඳ පෝෂ්‍යදායී ආහාර රටාවකට අපේ දරුවන් යොමු කරගන්නවා කියලා හිතට ගත්තොත් ඉදිරි අනාගතයේ මේ බෝ නොවන රෝග අපෙන් තුරන් කරගන්න පුළුවන්. ඇත්තටම මේක හරි පහසු දෙයක්. අපේ මේ ආහාර රටාව වෙනස් කරගත්තොත් අපිට මේ බෝ නොවන රෝග වලින් අපිට තුරන් වෙන්න පුළුවන්. ඒ වගේම බෝනවන රෝගීන් කිසිම දෙයක් කන්න නොදී අසරණ නොකරන ඔහුට හෝ ඇයට එම රෝගවලින් මිදීමට ඔබට යම් තරමකින් දායක වෙන්න පුළුවන් නම් ඒයි සමාජ මෙහෙවර. ඉතින් දුවේ පුතේ තවත් බොහෝමයක් බෝනවන රෝග ගැන කතා කරන්න ඉඩ තබා කඳුරට සේවයේ අදට සමුදෙනවා මම. ඉතික් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.